සිනමාවට සම්බන්ධ කාරණයක් පිළිබඳව දැන් අපි අද වැඩසටහනෙන් කතාබහ කරන්නට සූදානම් වන්නේ දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙල මේ මාසේ අවසානයේදී පැවැත්වීමට නියමිතයි ඉන්දියාවේ කේරළයේදී. මේ චිත්‍රපට උළෙලේ තරංගකාරී අංශයට තේරෙන්නට ශ්‍රී ලාංකික සිනමා නිර්මාණ දෙකකට හැකියාව ලැබී තිබෙනවා. මහසෙන් කලහේ විසින් අධ්‍යක්ෂණය කරන ලද වැල් කියන කෙටි චිත්‍රපටයටත්, ඒ වගේම තිසර මංගල බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කළ ගණන් ගන්නති කතාවක් ස්ටෝරි Nobody Cares About කියන ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපටයටත් මේ ආකාරයෙන් හැකියාව ලැබී තිබෙනවා. මේ වසරේ දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙලේ තරඟකාරී අංශය සඳහා තේරෙන්නට. මේ කාරණය මුල් කරගෙන අද තිසර මංගල බණ්ඩාර සමගිනුත්, ඒ වගේම මහසෙන් කලහේ සමගිනුත් ඔවුන්ගේ සිනමා නිර්මාණ පිළිබඳව කතාබහ කරන්නට අපි තීරණය කළා. අපි මේ කතාබහට පළමුවෙන්ම සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මහසෙන් කලහේ. මහසෙන්, අපි පළමුවෙන්ම ඔබව ආයුබෝවන් කියලා මේ කතාබහට පිළිගන්නවා.
මහසෙන්,
කොහෙන්ද මේ චිත්‍රපට නිර්මාණකරණය සඳහා යොමු වෙන්නේ? කොහොමද මේ සඳහා ඔබගේ ප්‍රවිෂ්ටය සිද්ධ වෙන්නේ? අපි දැනගන්නට කැමති ඒ පිළිබඳ තොරතුරු.
ඒ කියන්නේ මෙහෙමයි, මම පසුබිම පටන් ගන්නම්. ඒ කියන්නේ පසුබිම කියලා කියන්නේ මේ අපේ තාත්තා ඡායාරූප ශිල්පියෙක්. මගේ සීයා වෙන්නේ මේ එයා ගත්කරු කෙනෙක්. ලංකාවේ කීපයක් පත්තරවල සහ එයාගේ අතින් ලියවුණු පොත් වගේක් තියෙනවා. ඉතින් ඔය දේවල් පසුබිම කරගෙන තමයි මට ඒ උණ කියන එක හැදෙන්නේ නම් ඉස්කෝලේ යන කාලේ ඉඳලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට ඒ දේ කරගන්න පසුබිමක් වටපිටාවක් හැදෙන්නේ නැහැ. මොකද හේතුව ඒ සඳහා යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය තමයි මේ ගැන ඉගෙන ගැනීම තිබීමත්, ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා බොහෝමයක් වටපිටාව හැදුණට පස්සේ තමයි ඒ දේ එළියට එන්න ඕන පටන් ගන්න. ඊට පස්සේ මම මේ ශිෂ්‍යෙක් විදිහට එක්තරා ආයතනයක් හා සම්බන්ධ වෙනවා. ඒ ආයතනය හා සම්බන්ධ වුණාම ඒ වටපිටාවේ මගේ යාළුවෝ පිරිසක් එතන බිහි වෙනවා. ඒ යාළුවෝ පිරිසගේ නම් මම වශයෙන් සඳහන් කළොත් එහෙම වජිර, සැන්ඩි, චාමික සහ මේ කිසුන් කියලා යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. යාළුවෝ කීප දෙනාගෙන් තමයි චතුර කට්ටියගෙන් පටන් අරගෙන ඉවරලා එතන පටන් ගන්න දේන් තමයි මම මුලින්ම කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ. ඒක අන්තර්ජාතික බෞද්ධ චිත්‍රපට සිනමාවලේ අන්තිම වටය දක්වා තේරෙනවා. ඒක තමයි මගේ මේ පළවෙනි පියවර. මේ කියන්නේ යාළුවොත් එක්ක තිබ්බ පියවරක් තමයි දැන් මම මේ තනියෙන් ඉන්න මනුස්සෙක් විදිහට පෙවුනට පටන් අරගෙන තියෙන්නේ.
හොඳයි, දැන් ඔබ මේ සාකච්ඡාවට පෙර මා සමගින් සඳහන් කළා ඔබ මේ වැල් කියන කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නට පෙර තවත් කෙටි චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළා තියෙනවා කියලා. අපි දැනගන්නට කැමති ඒ චිත්‍රපට මොනවද? ඒ වගේම මේ වැල් කියන චිත්‍රපටය සඳහා පසුබිමන වටපිටාව මොකද්ද?
ඒ කියන්නේ මම මුලින්ම චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙන එක අර මම කිව්වා වගේම ඒක මිනිසුන්ට බලන්න අමාරුයි. ඒක ගෙදර කට්ටියටයි මගේ බොහොම අල්ප කට්ටියකට තමයි බලන්න පුළුවන්. හැබැයි මං හිතන විදිහට මේ ඒ බලපු මිනිස්සු මාව දිරිමත් කරපු විදිහටයි මට දේවල් කියලා දුන්න විදිහට තමයි ඊට පස්සේ මගේ වටපිටාවත් එක්ක මම ඒ තැනට යන්න පටන් ගන්න. ඒකේ පළවෙනි පියවරක් හැටියට මිනිසුන්ට බලන්න පුළුවන් දත්තවලටයි මස්කාරා කියන චිත්‍රපටය. ඒ මස්කාරා චිත්‍රපටය එළියට එන්නේ හේතුව පදනම් වෙන්නේ ඔය සිංහල මුස්ලිම් අරගලය ඇතුලේ මේ ආදරේ පදනම් වෙන්නේ කොතනද කියන එක. ඒකේ කිසිම දෙබසක් නැහැ. ඒක පොඩි දේවල් කීපයක් හා සම්බන්ධ වුණා. ඒ කියන්නේ ජෙන්ඩා 14 සිනමාවලටත්, ඊට පස්සේ ෆ්‍රැංකෝෆෝන් සිනමාවලටත්, ඊට පස්සේ රෙඩ් ෆෙස්ටිවල් එකටත් ඔය වගේ දැන් කීපයක නියෝජනයක් පටන් ගත්තා. හැබැයි මට ඒකෙන් තමයි ලොකු මේ ශක්තියක් ලැබුණේ. ඉස්සරහට මේ මම මේ දේ කොහොමද කරන් යන්නේ, මම කොහොමද කරන් යන්න ඕනේ කියන දේ හම්බ වුණේ ඒ පියවරෙන් පස්සේ. දැන් වැල් ගැන කතා කරොත් එහෙම ඒකට පසුබිම වෙන කාරණාව තමයි මේ කියන්නේ තරුණයෝ තරුණියෝ ලෝකෙ කොහේ හිටියත් කොයිතන හිටියත්, ඒ ඇමරිකාවට ශ්‍රී ලංකාවට බලපාන පොදු කාරණාවක් තියෙනවා. තරුණයොන්ට කතා කරන්න බෑ, තරුණියොන්ට තමන්ට කැමති විදිහට හැසිරෙන්න බෑ. ඒක ලෝකෙ කොහොම කිව්වත් අපිට ඒ අයිතිවාසිකම තියෙනවා කියලා කිව්වලා ඒ අයිතිවාසිකම වෙන වෙන දේවල් වලින් නැති කරලා දාලා තියෙන්නේ. ඒකේ ප්‍රධාන කාරණාවක් තමයි දේශපාලනික කාරණා. ඊට පස්සේ දේශපාලනික කාරණාවට අමතරව සමාජීය කාරණා, ආර්ථික කාරණා, මේ හැමදේම ඉක්තුනාට පස්සේ අපි හැමදේකින් බ්ලොක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මට ඕන දැනට මට ඕන විදිහට කතා කරන්න බෑ, තරුණියක්ට තරුණියට ඕන තැන විදිහට හැසිරෙන්න බෑ. ඒකෙන් කියන්නේ මේ අපචාර විදිහට හරි, ඒ කියන්නේ ක්‍රියාවන්ට ප්‍රතිවිරෝධී ක්‍රියාවක් කරගෙන ඉවරලා හැසිරීමක් නෙමෙයි මම සඳහන් කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහටවත් ජීවත් වෙන්න බෑ කියන කාරණාව. ඒක මං ගේනවා රේඩියෝ එකක් ඇතුළට. ඒ කියන්නේ රේඩියෝ එකක් කියලා කියන්නේ මේ මට රේඩියෝ එක කියලා කියන්නේ මට ඕන විදිහට හැසිරෙන එක. ඒ රේඩියෝ එක කොයිලේ හැසිරුණත් ඒක හැසිරෙන්නේ තවත් පිට කෙනෙක්ගේ අනුග්‍රහයක් මත. මම ගිහලා රේඩියෝ එකේ සද්ද වැඩි කරොත් එහෙම සද්ද වැඩි කරලා ඇහෙනවා. මම රේඩියෝ එකේ චැනල් එක මාරු කරොත් චැනල් එක මාරු කරලා ඇහෙනවා. රේඩියෝ එකට කරන්න දෙයක් නැහැ. හැබැයි රේඩියෝ එකට අපිට ඕන විදිහට හැසිරෙන්න සිද්ධ වෙනවා. මම පූජකෙක් වෙන්න පුළුවන්, මම හාමුදුරුවෝ කෙනෙක් වෙන්න පුළුවන්, මම ලෝයා කෙනෙක් වෙන්න පුළුවන්, මම ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඕනෙක් කෙනෙක් අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඒ රේඩියෝ කියලා කරකවන්නේ එයාට කැමති දේ. එයාට කැමති තැනට තමයි එයා කරකවන්නේ. සහ ශබ්දේ වැඩි කරන්නේ එයාට ඕන නම් විතරයි. එයා ශබ්දේ අඩු කරන්නේත් එයාට ඕන නම් විතරයි. වෙන කිසිම කෙනෙක්ට ඒක රස දාන්න බෑ. ඇතුළේ ඉන්න රේඩියෝ එකට එයාට ඕන විදිහට හැසිරෙන්න බැහැ කියන තමයි කාරණා තමයි මම ගේන්නේ.
දැන් මහසෙන් අපි පසුගිය වකවානුව තුළ SBS ගුවන්විදුලිය තුළින් ශ්‍රී ලංකාවේ විවිධ සිනමාකරුවන් පිළිබඳව කතා බහ කරනවා. දැන් ප්‍රධාන ධාරාවේ සිනමාකරුවන් සමගින් කතා බහ කරනවා. ඒ වගේම සිනමාවට මෑතකදී ප්‍රවිෂ්ඨ වුණු, ඒ කියන්නේ මෑතකදී තමන්ගේ පළමු වෘතාන්තමය චිත්‍රපටය කළ උදාහරණයක් විදිහට මාලක දේවප්‍රිය වගේ සිනමාකරුවන් සමගින් අපි මෑතකදී කතා බහ කළා. මේ සිනමාකරුවන් මේ වෘතාන්තමය චිත්‍රපට නිර්මාණය කරනකොට ඔවුන්ට ඇති අභියෝග, විශේෂයෙන්ම බෙදා හැරීම සම්බන්ධයෙන් තියෙන අභියෝග කතා බහ කරනවා. දැන් ඔබ වගේ මේ සිනමා නිර්මාණයට, සිනමා නිර්මාණකරණයට අලුතින් ප්‍රවිෂ්ඨ වෙන සිනමාකරුවන් ගත්තහම ශ්‍රී ලංකාව තුළ ඔබ මුහුණ දෙන අභියෝග මොනවද?
ඇත්තරම මේ එනවයි කියලා කියන එකත් ලොකු අභියෝගයක්. ඒ කියන්නේ මේ දැන් මම ඇවිල්ලා මෙහෙම කතා කරනවා, මේ මම අද මේ තැන දැන් SBS එකට මම කතා කරන තැන වෙනකම් මම මගේ තිබ්බ, ඒ කියන්නේ මම කොච්චර ලොකු ක්‍රියාකාරීත්වයක් පහුගිය අවුරුදු 8ට 9ට කරපු කැපකිරීම් ඔක්කොම දේවල්ත් එක්ක මෙතනට එනවම කියලා කතා කරන්නේ. ඒ කියන්නේ මේ ඔබතුමා මට කතා කරනවයි කියලා කියන්නේමත් එතනමත් අභියෝගයක්. මම හිතන්නේ නැහැ මේ ලංකාවේ ඇතුලේ අලුත් අභියෝගයක් තියෙනවා කියලා ඉවරලා. ඒ කියන්නේ ඒක ලෝකේ ඕනම තැනක ඕනම විදිහකට බලපාන අභියෝගයක්. නමුත් දේශපාලනික කාරණාවක් නිසා ලංකාවේ දේවල් ගොඩක් පැත්තකට වෙලා තියෙන හින්දා අපි ඒ දේ, ඒ කියන්නේ මට කරන්න බැරිකමට මම අනිත්‍යයට වැරද්දක් කියලා හරියන්නේ නැහැ. මම තවත් කාරණයක් විතරයි මම මේ කාරණිය ඇවිල්ලා ඉදිරිපත් කරනවා. ඒක එළියට දාගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන් අතේ. මම හිතන්නේ ඒක අභියෝගයක් කියලා කියන්නම අමාරුයි. ඒක තමන්ගේ අතේ පවතින තවත් කාරණාවක් විතරයි. කියන්නේ මම මට කැමති පෙම්වතියත් එක්ක යාළු වෙනවා කියන එක අභියෝගයක් නෙමෙයිනේ. මම මට කැමති පෙම්වතියත් එක්ක යාළු වෙනවා කියලා කියන්නේ මගේ කාරණාව කොයිතරම් දුරට ඉෂ්ට කරගන්නවද කියලා විල්ලා මගේ දින පැතුමක් ඒක. ඒක කොච්චර අමාරුද කියලා කියන එක සඳහන් වෙන එක ඒක අදාළත්වයක් නැහැ. ඒ කියන්නේ මගේ වුණාම මත පදනම් වෙන කාරණාවක් තමයි ඒක. මගේ වුණාම මත කාරණා පදනම් වෙද්දී ඒක අභියෝගයකට ලක් වෙන්නේ නැහැ. ඒක තමන්ගේ වුණාව උඩම තියෙන දෙයක් විතරමයි. වෙන කිසිම දෙයක් කියලා හිතන්න අමාරුයි. ඒක ලංකාවෙත් එකයි ඇමරිකාවෙත් එකයි කියලා මට හිතෙන්නේ.
ඔව්, දැන් උදාහරණයක් විදියට ගත්තහම ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකීන් වෙන්න පුළුවන්, රජයක් විදියට වෙන්න පුළුවන්, අනිකුත් ආයතන විදියට වෙන්න පුළුවන් තරුණ සිනමාකරුවන්ගේ නිර්මාණ ඉදිරියට ගේන්නට මා මෙහෙදි කියන්නේ නැහැ. අපි සිනමාකරුවන්ට සෑම සියලු දේම ලබා දෙන්න ඕන කියලා මේ කරුණු කාරණා ගත්තහම, අපි ගත්තහම මේ පසුතල පහසුකම් කියන කාරණේ ගත්තහම සිනමා නිර්මාණකරණයේදී තරුණ සිනමාකරුවන් සඳහා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමේදී, අපි දන්නවා ශ්‍රී ලංකාව තුළ සිනමා අධ්‍යාපනය ලබා දීමේදී ඒ සඳහා වූ නිසි ආයතන ක්‍රියාත්මක වීමේ යම් කිසි ආකාරයේ අඩුවක් තියෙනවා. මේ කරුණු කාරණා ගත්තහම ඔබ මේ කාරණේ දකින්නේ කොහොමද මහසෙන්?
ඔව්, ඒ කාරණාවලින් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මම කියන්නේ මේ ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක් කරගන්න නැතුව තමන්ගේ තමන් වැඩේ තමන් කරගන්න ඕනේ කියන කාරණාව. ඒ කියන්නේ මේ දැන් ලංකාවේ ඩිග්‍රී එකක් ගත්තත් ඒ මනුස්සයා සයන්ස් කරලා තියෙනවනම් ඒ මනුස්සයා එළියට ඇවිල්ලා කරන්න වෙන්නේ මේ ආර්ට් හා සම්බන්ධ සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. අපිට අපේ තියෙන පසුබිමත් එක්ක මේ ඒක සෑහෙන කාරණාව තීරණය වෙනවා. ඒ කියන්නේ අපි ලංකාවේ පැන්සලක් ගත්තත් ඒ පැන්සල උඩ ගහලා තියෙන්නේ මේඩ් ඉන් චයිනා කියලා. ඉතින් මේ එහෙව් රටක රජයකින් හරි මේ තවත් නොනොයකුත් පාර්ශව වලින් හරි අපිට වෙන්න දෙන දේ ගැන හිත හිත දුක් වෙන එක මේ ඇත්තරම මාර බොරු වැඩක්. ඒක මොකද සිද්ධිය කවදාවත් සිද්ධ වෙන්නේ නැති හින්දා. ඕක මේ තව අවුරුදු 40ක් ගියත් 50ක් ගියත් 60ක් ගියත් මේ ශ්‍රී ලංකාවමයි. මේකෙන් අපිට වෙලා තියෙන හොඳ දේ අරෙන්න, ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම දෙයක් සංජය. ඒ කියන්නේ මේ මට අපේ අම්මා තාත්තගෙන් උරුම වුණේ මේ අක්කර 100ක ගොඩ ඉඩනුත් මඩ ඉඩනුත් නෙමෙයි නං. හැබැයි මට උරුම වුණේ ඒගොල්ලන්ගේ තියෙන බුද්ධිය නං. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යහපැවැත්ම නං. මේ කලෙහිගේ පුතාණේ කියලා ඉවරලා කියන දේ නං. ඒ කියන්නේ මට වටින්නේ මේ ඒගොල්ලන්ගෙන් ලැබිච්ච දායාදය මම සලකන්නේ මේ අක්කර 100 නෙමෙයි. මට අදාළ වෙන්නේ ඒගොල්ලන්ගෙන් මට ලැබිච්ච ඒ ලේ දායන්දෙන් ලැබිච්ච බුද්ධිය කියන දේ තමයි මට වැටින්නේ. මගේ අක්කගෙන් මට අම්මගෙන් තාත්තගෙන් ඒගොල්ලන් හැමෝදෙන්ගෙන් මට ලැබෙන දේ තමයි මට ලැබෙන්නේ. ඒ වගේම තමයි මට ශ්‍රී ලංකාව ගැන කියන්න තියෙන්නේ. ඒකෙන් ලැබෙන මේ පන්නරය මට බස්ස කියන්න සිද්ධ වෙච්ච මේ ගිය අවුරුදු 24ටම 28ටම තුලදම මට ලංකාවට මැල්ල තේරුමක් නැහැ. මම ලංකාවේ 28 අවුරුද්දක් බස්සක ගිහිල්ලා මම එකතු කරගත්ත තමයි තව මැරෙනකම් මට බස්ස කියන්න සිද්ධ වෙයි. හැබැයි ඒ කාලය තුල මම ලබාගත් දැනුමක් මොකක් හරි දෙයක් තියෙනවනේ. ඒ ලබාගත් දැනුම තියෙන්නේ තනිකරම ලංකාවට උරුම වෙච්ච දෙයක්. සමහරවිට මම දැන් ඕක මම චිත්‍රපටය ගැන ගත්තොත් එහෙම චිත්‍රපටයේ නිම වෙන්නේ මම පොඩි පසුබිම චුට්ටි තප්පරයක් දෙන්න මට. මම කියන්නම් මේ ඉගෙන අපේ තාත්තා මේ වයර්ලස් එක ගෙදර හදහද ඉන්නකොට මම එළියට රස්තිය අදුවක් ගහන එළියට බහිනකොට තමයි දැක්කේ තාත්තා වයර්ලස් එක හදහද ඉන්නවා. ඒක දැකලා තමයි මට ওই දේ සිද්ධ වෙන්නේ. මම මේ කෝටිපතියෙක්ගේ ළමෙක් වුණා නම් එහෙම නැත්තම් මට වෙන දෙයක් සිද්ධ වුණා නම් එහෙම මට කවදාවත් ওই අත්දැකීම ලැබෙන්නේ නැහැ. සමහරවිට මම අද හවස බස්ස කියන දේ හින්දා මට දකින්න දේ හින්දා මම අත්දැකීමක් විඳින දේ හින්දා හෙට මම ෆිල්ම් ප්‍රොපෝසල් එකක් ගෙනහාලි වෙලා ඒක ජාත්‍යන්තරයට යන්න පුළුවන්. ඒ හම්බ වෙන්නේ මට ශ්‍රී ලංකාවෙන් හින්දා. ඒක හින්දා වටපිටාවෙන් නොලැබෙන දේට වැඩිය ලැබෙන දේ ගැන හිතල ඉවරලා තමන් ඒට අනුකූල වෙලා ජීවත් වෙන එක හොඳයි කියලා මට හිතෙනවා.
අපි දැනගන්න කැමති දැන් විශේෂයෙන්ම ඔබගේ මේ වැල් කියන කෙටි චිත්‍රපටයෙන් එහාට ඔබ සිනමා නිර්මාණකරුවෙක් විදියට ඉදිරියට යන්නට සැලසුම් කරලා තියෙන කොහොමද කියන කාරණාවත් අවසන් වශයෙන් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
මට කියන්නේ චිත්‍රපටයක් කරන්න උවමනාවක් කියලා වෙල එහෙම දෙයක් මේ දැන් මේ මොහොතේ නැහැ. මට උවමනාව තිබ්බේ කියන්නේ මම පළවෙනි ෆිල්ම් එක කරන්නෙත් මේ මට ජොබ් එකක් හොයාගන්න තියෙන උවමනාව හින්දා. සහ මට මේ සැහැණ අමාරුවක් තිබ්බ මේ ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕනේ කියලා වෙලලා. ඒක උඩ තමයි මම මේ ෂෝට් ෆිල්ම් එකක් කරන්නේ. මට මේ ෆීචර් ෆිල්ම් එකක් කරන්න ඕනේද නැද්ද කියන දැන ඇත්තටම මම දැන නැහැ. මොකද මට ඒ තරම් ලොකු උගත්කමක් දැනට නැහැ. මම ඒක එකතු කරන ගමන් ඉන්නේ. සමහර විට මේ හම්බෙන දේවල්, ලැබෙන දේවල්, සිද්ධි වෙනස් වෙන දේවල් අනුව මේ ඒක ඒ උඩ තමයි තීරණය වෙන්නේ කොට දොරට.
විශේෂයෙන්ම ඔබගේ නිර්මාණකරණයට තවත් එක් කාරණයක් මම දැනගන්න කැමතියි. ඔබගේ මේ කෙටි චිත්‍රපට නිර්මාණකරණයට දැන් මේ දකුණු ආසියානු කෙටි චිත්‍රපට උල්ල සඳහා මෙවර ඔබගේ චිත්‍රපටයේ තේරීම කියන කාරණේ වැදගත් වෙන්නේ කොහොමද මහසෙ?
ඒක මට වැදගත් වෙන්නේ කියන්නේ සෑහෙන ලොකු ස්කෝප් එකක් හම්බ වෙනවා. දැන් ඔබතුමා මට කතා කරේම සම්බන්ධයෙන්ම මට ලොකු කතාවක් තියෙනවානේ එතන. ඒ කියන්නේ මේ මොකක් හරි ෆෙස්ටිවල් එකකට සම්බන්ධ වීම මට පොඩි දෙයක් මතක් කරන්න මට මේ සඳහා මේ සම්පත්දායකත්වයේ සපයන්නේ අනුමර රාජකරුණ මහත්මිය. ඒ කියන්නේ මම කෙටි චිත්‍රපටි වලට එනකොටම මට සෑහෙන ලොකු මේ අතක් දුන්න මිනිස්සෙක්. ඒ වගේම තමයි මට අපේ අම්මයි තාත්තයි අක්කයි මගේ පෙම්වතියයි මට මතක් කරන්න ඕනේ. සහ මේ යාළු සෑම දෙනෙක්ම මගේ වටේ ඉන්න. මං උත්තරයට ආයිමත් එන්න. මේ ඒ උත්තරේ තමයි මේ මට එහෙම ලොකු ව්‍යාධියක් තියෙනවා මේක මෙහෙම සිද්ධියක් සිද්ධ වෙන්න ඕනේ කියලා ඉවරලා ඒකට පොඩි මේ පලස්තරයක් ගහගත්ත එක තමයි සිද්ධ වෙන්නේ.
බොහොම ස්තුතියි මහසෙන්. මෙවර දකුණු ආසියානු කෙටි චිත්‍රපටුල්ලේ තරංකාරී අංශයේ යටතේ තරඟ වදින තවත් එක් සිංහල චිත්‍රපටයක්, එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකික චිත්‍රපටයක් තමයි තිසර මංගල බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කළ ගණන් ගන්න නැති කතාවක් කියන කෙටි චිත්‍රපටය. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි තිසර සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට. අයිබුවන් තිසර.
අයිබුවන්
තිසර, අපි දැනගන්න කැමතියි මේ ගණන් ගන්න නැති කතාවක් කියන මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නට ඔබට පසුබිම සකස් වෙන්නේ කොහොමද කියන කාරණය පළමුවෙන්ම.
ඔව්, ඒක චයිල්ඩ් ෆන්ඩ් එක සහ එජෙන්ඩා 14 කියන ආයතනය, කියන එජෙන්ඩා 14 ආයතනය කරන්නේ අනෝම රාජකරණ අක්කා. එයා චයිල්ඩ් ෆන්ඩ් එකත් එක්ක වෙලා ෂෝට් ෆිල්ම් 10ක් කරන්න ලෑස්ති වෙනවා. එතෙන්දී ඒගොල්ලෝ තරුණයන්ගේ ප්‍රශ්න, තරුණ වැඩමුළුවක් තියෙනවා චයිල්ඩ් ෆන්ඩ් එකෙන්. ඒ වෙද්දි ඒගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරන්න ලංකාවේ තියෙන ඩිස්ත්‍රික්ක කිපයම් ඔක්කොම කට්ටියම ඇවිල්ලා ඒ තරුණ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැන කතා බහ කරනවා. තමයි හැම වර්ක්ෂොප් එකක් ගියා. එතෙන්දී ලංකාවේ ෂෝට් ෆිල්ම් ඒ වෙනකොට නිර්මාණය කරලා තිබුච්ච මේ කට්ටියට එන්න කියලා ප්‍රශ්න පිළිබඳව අපිට පිටපත් ලියන්න කියලා කිව්වා. ඒ පිටපත් වලින් ඒගොල්ලෝ 10ක් තෝරගත්තා. ඒ 10 ඇතුලේ මගේ ගණන් ගන්න කතාව චිත්‍රපටයක් ඒගොල්ලෝ සිලෙක්ට් කරගත්තා. ඒකෙන් ඒගොල්ලෝ මේ ෆන් කරා මේ චිත්‍රපටය කරන්න. එහෙම තමයි ගණන් ගන්න කතාවක් මම ලිව්වෙතා මේ ඒක නිෂ්පාදනය වුණේ.
ඒ වගේම අපි දැනගන්නට කැමතියි දැන් මේ චිත්‍රපටයට අමතරව ඔබ කොහොමද ලංකාවේ සිනමා කර්මාන්තයට සම්බන්ධ වෙන්නේ? තිසර චිත්‍රපට නිර්මාණකරණය සඳහා සහ අනෙකුත් කටයුතු සඳහා අපි දැනගන්න කැමතියි මේ පිළිබඳව තොරතුරුත්.
ඔව්, මුලින්ම මම කියන්නේ 2006 වර්ෂයේ චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. එතනින් පස්සේ මම බෝධිකීර්ති සිනමාත්මයාගේ නිම්නේ පුදකලාව චිත්‍රපටි සායක් දක්ෂකරෙක් ඉදිරියට කරා. චින්තන ධර්මදාස සහ උදේ ධර්මවර්ධන කරපු හවයි වන්ද වට්ටිවා චිත්‍රපටියේ සායක් දක්ෂකරෙක් ඉදිරියට කරා. ඊට පස්සේ තිසරිඹුලාන නිර්මාණය කරපු නිනෝලයි චිත්‍රපටිය මම ක්‍රියේටර් ඩිරෙක්ටර් විදිහට වැඩ කරා. මේ චිත්‍රපටිය පුරාම අපි එකට වැඩ කරා ගොඩක් කරාට චිත්‍රපටයේ ඉඳන්ම වගේ තිසරත් එක්ක දිගටම වැඩ කරා. තිසරත් එක්ක තමයි මම දැන් මේ වෙනකොටත් අපි වැඩ කරගෙන ඉන්නේ අපේ වීඩියෝ ප්‍රොඩක්ෂන් හවුස් එකක් කරන්නේ මම ඇත්තටම.
විශේෂයෙන්ම දැන් තිසර ඔබ මේ දැන් ගණන් ගන්න නැති කතාවක් කියන මේ සිනමා නිර්මාණය දකුණු ආසියානු චිත්‍රපට උළෙලේ සඳහා මේ චිත්‍රපටය විශේෂයෙන්ම මේ තරගකාරී අංශයට තේරී තිබෙනවා. මේ කාරණය දැන් ඔබට ඔබගේ සිනමා දිවියට උදව්වක් වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් සිනමා දිවියට මේ කාරණය බලපාන්නේ කොහොමද? දැනගන්නට කැමති ඔබගේ අදහස්.
ඇත්තටම මේ දැන් අපි කෙටි චිත්‍රපට කියන දේවල් කෙටි චිත්‍රපට කියන කාරණේ කියන කෙටි චිත්‍රපට කියන්නේ මොනවද කියන එක ලංකාවේ ගොඩක් ප්‍රේක්ෂක දන්නේ නැහැ. මොනවද කෙටි චිත්‍රපට කියන්නේ කියලා චිත්‍රපට කියන එක දන්නවා, ටෙලි නාට්‍ය කියන එක දන්නවා. නමුත් කෙටි චිත්‍රපට කියන එක ඒගොල්ලෝ විතර දන්නේ නැහැ. නමුත් කෙටි චිත්‍රපට කරුව විදිහට ඉතින් අපිට ලොකු ලොකු ඔඩියන්ස් එකක් හැදෙන්න චිත්‍රපටි උළෙල වලට චිත්‍රපටි තේරෙන එක සෑහෙන වැදගත් වෙනවා. එතකොට තමයි ඒගොල්ලෝ බලන්නේ ආ මෙහෙම මොකක් හරි එකක් තියෙනවා මේවා මේ ජාත්‍යන්තර තරඟවලට තේරෙනවා මොකක් හරි මේවා ඇති එහෙනම් අපිත් බලන්න ඕනි කියලා. එතකොට තමයි ගොඩක් ලංකා ප්‍රේක්ෂකයෝ ඒවට එකතු වෙන්නේ. එතකොට ඉතින් ඒ හරහා ඇත්තටම මේ ප්‍රේක්ෂකයතරට යන්න ලොකු අවස්ථාවක් හම්බ වෙනවා.
සමස්තයක් විදිහට ගත්තාම අපි මේ නිරන්තරයෙන් අපේ වැඩසටහන් තුළින් ශ්‍රී ලාංකික සිනමාකරුවන් සමගින් කතාබහ කරනවා. විශේෂයෙන්ම අපි තිසර ඉඹුලාන සමගින් කතාබහ කරා. ඔහු නිනෝ ලයිව් චිත්‍රපටය නිර්මාණය කිරීමත් සමග මෑතකදී අපි කතා කරා මාලක දේවප්‍රිය සමගින් ඔහුගේ බහුජිතවාදී චිත්‍රපටය පිළිබඳව. ඊට අමතරව ප්‍රධාන ධාරාවේ ඉන්න සිනමාකරුවන් සමගින් අපි කතාබහ කරනවා නිරන්තරයෙන්. ඔවුන් විවිධාකාරයේ ගැටලු සඳහන් කරනවා මේ සිනමා නිර්මාණ කරගෙන යනකොට ශ්‍රී ලංකාව තුළ ඔවුන් මුහුණ දෙන. දැන් ඔබ වගේ තරුණ සිනමාකරුවෙක් මේ සිනමාවට ප්‍රවිෂ්ට වීමේදී මුහුණ දෙන අභියෝග මොනවද ශ්‍රී ලංකාව තුළ?
මම ඒක දැන් අපි කොහොමද දැන දැනනේ මේ වැඩේට බහින්නේ. ඒ කියන්නේ අපි නොදැන ඇවිල්ලා මේක හරියන්නේ නැහැ එහෙම කියන එක මම එච්චර ඒකට කැමති නැහැ ඇත්තටම. ඒ කියන්නේ මේක ගැටලු තියෙනවා. එහෙනම් මේක බිස්නස් එකක්, මේක සල්ලි, මේක මේ කර්මාන්තයක් කියලා අපි දන්නවා. නමුත් ඒ කර්මාන්තේ එච්චර හැමෝටම සාර්ථකද නැහැ, සල්ලි හම්බ වෙන්නෙත් නැහැ. ඒ සල්ලි කියන කාරණේදී තමයි ඒ ගොඩක් ගැටලු තමයි ගින්නේ. ඒ කියන්නේ මට හිතෙන විදිහට ගොඩක් කට්ටියට ප්‍රශ්න එන්නේ ඒක ප්‍රේක්ෂක අතරට යන්නේ නැහැ කියලා. හරි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් එන්නේ මේ ඒ මුදල්, කියන්නේ වියදම් කරන මුදල් නැවත ලැබෙන්නේ නැහැ කියන කාරණේ මත. ඉතින් අපි එහෙම දන්නවා නම් කලින්ම, ඒ කියන්නේ අපි නොදැන එන්නේ නැහනේ. ඒතර දන්නවා නම් අපි දැනගන්න ඕනේ අපි කොහොමද මේක තමන් වියදම් කරන ප්‍රමාණය නැවත හම්බ කරගන්නේ. එහෙම නැත්නම් වියදම් කරන ප්‍රමාණය ප්‍රශ්නයක් නැහැ. මම මේක කරන්නේ මගේ තෘප්තියට විතරයි. මට මේකෙන් එහෙම ලොකු ඔඩියන්ස් එකක් ඕනේ නැහැ. ඒක අපි දැනගන්න ඕනේ. මම කියන්නේ ඒක කරලා ඉවරලා ඒකට අරක හම්බෙන්නේ නැහැ, මේක හම්බෙන්නේ නැහැ එහෙම කියන එකට මම ඇත්තට කැමති නැහැ ඇත්තටම. මම විශ්වාස කරන්නේ නම් අපි ඒක ගැන දැනුවත් වෙලා අපි ඒකට බහිද්දී අපිට තව තියෙන්න ඕනි යන්න මේ විදිහ අපි හදාගෙන තියෙන්න ඕනි. මේක ඇත්තට අපි දැනගෙන මේක කරන හින්දා මම කියන්නේ. ඒක නොදැන එන කට්ටිය වඩා මම හිතන්නේ දැනගෙන මේක කරලා ඉතින් අපි අපිට මේක විතරයි කරන්න තියෙන්නේ වගේ එකක් එහෙම හිතලා ඉතින් එහෙම කරනවා නම් ඒක වෙනම කතාවක්. ඉතින් මං හිතන්නේ චිත්‍රපටි කර්මාන්තයක් කියලා කියන ගමන්ම චිත්‍රපටි මෙහෙම දුවන්නේ නැහැ කියලා කියන එක ඒකේ කර්මාන්තයක් කියලා කියන්නේ ඒගොල්ලොමයි, දුවන්නේ නැහැ කියන්නේ ඒගොල්ලොමයි, ඊට පස්සේ ප්‍රේක්ෂකයෝ නැහැ කියන්නේ ඒගොල්ලොමයි, ෆිල්ම් හෝල් හරි නැහැ කියන්නේ ඒගොල්ලොමයි. ඒක පස්සේ දැකලා වැඩක් නැහැ. මං හිතන්නේ මේ අපි මේ වැඩක් කරද්දී ඕන කෙනෙක් ඕනේ දෙයක් මං චිත්‍රපටි කරන්න ඕනේ දෙයක් පාරක් හදද්දිනුත් ඒකට රිසර්ච් එකක් කරනවා මොකක් හරි එකක් කරනවා. එහෙම දැනුවත් වෙන කට්ටිය මං හිතන්නේ ඔහොම කියන්න කියනක අඩු ඇති. මම දැන් ප්‍රශ්න තියෙනවා නැත්තේ නෑ, ඕනි තැනක ප්‍රශ්න තියෙනවානේ ඕනි කර්මාන්තෙක. ඉතින් ඒ ප්‍රශ්නෙකින් කියෝගියෝ ඉඳලා තේරුමක් නෑ. මං ඉඳන් අපි හොඳ චිත්‍රපටි හදලා ඒක අන්තර්ජාතික තලයට අරන් යන එක හෝ එහෙම නැත්නම් දේශීය ප්‍රේක්ෂකයාට ඒක පෙන්වන එක හෝ වෙන ක්‍රම වෙන වෙන මාර්ගවලින් තියනවනේ. තර හෝල් වලට යන්න නැතුව අපිට පෙන්වන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් වෙන වෙන මාර්ග අපි හොයාගන්න ඕනි කියන එකෙන් ඒක ගැන දැනුවත් වෙන්න ඕනේ. අපි කොහමද ඉගෙන ගන්න ඕනේ ඒක ගැන කියලා මං කියන්නේ. ඒක කාටවත් කියලා තේරුමක් නැහැ මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒක අපි කවුරුත් අපිට එහෙම කියලා උදව් කරන්නේ නැහැ. මං කියන්නේ රටේම තියෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඉතින් රටම ප්‍රශ්නයක් කරලා හිතේ හැම දෙයක්ම ඉතින් ඒක චිත්තපටි වලත් ඒක අදාළයි. ඉතින් ඒක තනි ප්‍රශ්නයක් නෙමෙයි, තනි කර්මාන්තික තියෙන තනි ප්‍රශ්නයක් නෙමෙයි මං හිතන විදිහට. ඒක
විශේෂයෙන්ම මේ දැන් මේ කෙටි චිත්‍රපටයෙන් පසුව කොහොමද ඔබගේ සිනමා අධිවිය සැලසුම් වෙන්නේ? දැන් ඔබ මේ කෙටි චිත්‍රපටය කරලා දැන් මේ චිත්‍රපටයට යම්කිසි ආකාරයක ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබී තිබෙනවා දකුණු ආසියානු කෙටි චිත්‍රපටවල සමගින්. මෙතනින් එහාට කොහොමද ඔබගේ චිත්‍රපට නිර්මාණ කරන දිවිය සැලසුම් වෙන්නේ?
මම මේ දවස්වල තව මගේ දැන් කෙටි චිත්‍රපටයකට ලියාගෙන යනවා, දිගු චිත්‍රපටයකට ලියාගෙන යනවා. ඒ වැඩ කටයුතු එහෙම වෙනවා. ඉතින් දැන් ඉන්නවා මොකද්ද මුලින් කරන්න කියන එකක් අයිඩියා එකක් නැහැ තාම. කෙටි චිත්‍රපටියක්ද කරන්නේ, දිගු චිත්‍රපටියක්ද කියලා. නමුත් මේ දෙකම චිත්‍රපට රචනය කරගෙන කරන එක තමයි විස්තර කරන්නේ.
බොහොම ස්තුති තිසර. මේ මාසයේ අගදී ඉන්දියාවේ කේරළයේදී පැවැත්වෙන දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙලේදී තරඟකාරී අංශු යටතේ තරඟ වදින ශ්‍රී ලාංකික සිනමා නිර්මාණ දෙකක් වන මහසෙන් කලහේ විසින් අධ්‍යක්ෂණය කළ වැල් කෙටි චිත්‍රපටයත් ඒ වගේම තිසර මංගල බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කළ ගණන් ගන්න නැති කතාවක් කියන කෙටි චිත්‍රපටයත් පිළිබඳව කතා බහ කරන්නට අප සමගින් එකතුනා තිසර මංගල බණ්ඩාර සහ මහසෙන් කලහේ. ඔබ දෙදෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට SBS ගුවන්විදුලිය සමගින් එක්ුණාට. SBS 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 SBS